दे साधना दे पत्ता
साधु साधु
नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य आचिक्कतु भन्ते भगवा दुःखं देशेति भन्ते भगवा सुखतं ते सदा पूजनीय वंदनीय महानायक महान महानसे वर प्रमुख पूजनीय महासंग्रह में अवसराय श्रद्धा बुद्धि संपन्न कर्मी कभी मत नहीं मैं भी मत है मेरे नाम दल में से उदाहरण व्यक्ति लोटरा बुद्ध जान वाहन से अपित के यम कंपावे देश नाकल सत्ता में बिंदक रोने कराट इन सहे मेरे नाम मदद करना तमाम ये सिद्ध नोएक नोएक कारण मूल द्वान नटनोटी इतामत्म गोमनावी में देशनाव स्रोने कांट केला पिमतुनी अति देदी लोगतुरा बुद्रजानन महन सेला ओन तरम में लोग धात्वे पहलोगा अपित एक हालों में बहो सेंग मनुष्य विलय पतिलय टेटी एते कम बुद्ध शासन अपवत आत्रे नसुरो मकर निसा ए बुद्ध ज्ञान मानस लदेशना क्रम धर्म में तेरुम गंडो सावत नोम निसा ताम अभियान के लेकिन इपते में मेरे में नर में इपते में ज्ञान है मैं ससर गमन करने तो वेला ඉතින් අද දවසේ විහාරේ අපිට පුළුවන් වුණොත් මේ බුද්ධ ශාසනයේ තේරුම් ගන්නට මේ දුක්සහගත සසර නිවා කර ගන්නට අපිට පුළුවන්. ඉතින් මම අද දවසේදී මේ පිළිමුට්ටුත් පෙන්නලා දෙන්න උත්සාහවත් වෙන්නේ ගොඩාක් වටිනා සූත්‍රේ කාර්තය. ඉතින් ස්වභාවයෙන්ම මේ ධර්මතා ටික ගැඹුරුයි. ගැඹුරු ස්වභාවයෙන් යුක්තයි බුද්ධ දේශනාව ඇත්තටම ප්‍රඥා ගෝචර දර්ශනයක් ප්‍රඥාවට හසු වෙන දර්ශනයක් සමහර විටක අපි ජීවත් වෙන වටපිටාව ගත්තාම සාමාන්‍යයෙන් ඒ තරම් ගැඹුරු චින්තනයකින් කටයුතු කරන්න අපි ජීවත් වෙන්නේ සාමාන්‍ය විඥානයේ අත්දැකීමකින් ඉතින් බුද්ධ දේශනාවේ යථාර්ථය විඥානයේ අධ්‍යක්ෂයට ගෝචර නොවුණු ප්‍රඥාව නැමැති නුවණින් දැක්විය යුතු දර්ශනය. ඉතින් අපි සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ බලන මට්ටමට අපිට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඒ තේරෙන්නේ නැත්තේ අපේ මනස ගැඹුර නැති බලන්න නැතිකම නිසා මිසක එහෙම යථාර්ථයක් නැතිවෙන්න නෙවෙයි. ඉතින් මෙතෙන්දි මම මතක් කරන්නේ මේ පිළිමුතුන්ට මේ ධර්මය තේරුම් ගන්න උත්සාහවත් වෙන්න කියන කාරණාව මතක් කරනවා. සසර ස්වභාවය සසරින් දුක් ගැන මම නොයෙක් විටක පිළිමුතුන්ට මතක් කරලා තියෙයි. ඉතින් මේ බුද්ධෝත්පාද කාලේ මනුස්සෙක් වෙලා සද්ධර්මයේ තියෙන වටපිටාව කොපමණකේ අපි ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියන සිත් ඇතුළ හැමදෙනාම මේ දේශනාව ශ්‍රවණය කරන්නට කියලා මතක් කරනවා. පින්තුන් මම අද දවසේදී මේ මුතුන්ට පැහැදිලි කළ දෙන ප්‍රාධාන්‍යය බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ සංයුක්ත නිකායේ දෙවන කාණ්ඩයේ තියෙන අචේල කස්සප කියලා සූත්‍රය. මෙන්න මේ සූත්‍රය, මේ සූත්‍රයෙන් ගොඩාක් වටිනා කරුණු ටිකක් පැහැදිලි කරලා තියෙනවා. විශේෂයෙන්ම පටිච්චසමුප්පාද ධර්මයේ හරහා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ආකාරය. ඉතින් මේ වගේ ධර්මයන් අවබෝධ නොවන නිසා, අවබෝධ නොකළ නිසා මේ සසරෙන්නේ අපි කොහොමද? වීර්යවන්ත වෙමු, උත්සාහවන්ත වෙමු, ගැඹුරු වුණත් මේ ධර්මයේ තේරුම් ගන්න කියන කාරණාව මතක් කරනවා. විමුතුන් බුදුරජාණන් වහන්සේ රජ ගහනුවර වැඩ වාසය කරන කාලෙදී එක්තරා දවසක් උදෑසන පාසිරු දරාගෙන රජ ගහනුවරට පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වැඩෙන වෙලාවේදී අචේල කස්සප කියන පරිත්‍රාජක තුමාගෙන අනිතීර්ථක ශ්‍රාවකේ අනිතීර්ථක ශ්‍රාවකේ පිච්ච අචේල කස්සප දැක්ක භාගතුන් වහන්සේ එන වඩින. එතකොට ළඟට ගිහිල්ලා වන්දනා කළා. පැත්තක ඉඳගෙන අහනවා, ශ්‍රමණ භාගතුන් වහන්සේ ඉඩාවකාශ දෙනවා නම් පොඩි ප්‍රශ්නයක් අහන්නද කියලා. ඒ වෙලාවේදී කියනවා, කශ්‍යප අචේල කශ්‍යප නම කෙටි කරලා කශ්‍යප, මේක කාලෙදි මේ මේක ප්‍රශ්න අහන්න කාලෙ නෙවෙයි, මම පිළිපිරිස ඇතුල් ගමට පිවිසේක මං ඉන්නේ. දෙවනියටත් අහනවා, චූටි ප්‍රශ්නයක් තියෙනවා අහන්න, මට ඉඩ අවකාශ ලබා දෙනවද? එතකොට තුන්වෙනි වරක් කියනවා මේක කා, දෙවනි වරක් කියනවා මේක කාලෙ නෙවෙයි තුන්වෙනි වරක් කියනවා. ඊට පස්සේ කශ්‍යප අචල කශ්‍යප කියනවා, මම ශ්‍රමණ භවත් ගෞතමයෝ වෙහෙස කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ගොඩාක් ප්‍රශ්න අහන්නත් නෙමෙයි මම හදන්නේ, පොඩි ප්‍රශ්න එක චුටි කර්ම කහගන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන හොඳයි කශ්‍යප, ඔබ යමක් කැමති නම් ඒක අහන්න. ඊට පස්සේ කියන අහනවා, සයන්කතන් දුක්ඛන්ත ශ්‍රමණ භවත් ගෞතමයන්නේ ගෞතමයන් වහන්සේ, මේ ලෝකේ යම්ත දුකක් කියලා යමක් තියෙනත් ඒ දුක තමම උපදවා ගන්න එකක්ද? දුක කියන එක කෙනා කෙනා තමන් විසින්ම නිර්මාණය කරගත්ත උපදවාගත්ත දෙයක්ද දුක කියන එක? ඊට පස්සේ මායව භගව ආවෝච භාගතුන් වහන්සේ දේශනා කරනවා, කච්චක එහෙම කියන්න, එහෙම කියන්න එපා, එහෙම අහන්න එපා. පරගතන් දුක්කන්ත එන මේ දුක කියන එක අනුන් විසින් කරල දුන්න එකත් අපිට විඳින්ට වෙලා තියෙන්නේ. දුක කියන එක අනුන් කර එකක්ද? මා හේවන් අවරච භගවා භාගතුන් වහන්සේ අහන කශ්‍යප එහෙම අහන්නත් එපා, එහෙම කියන්න සුදුසු නැහැ. එහෙනම් සයන්කතන් ච පරකතන් ච තමනුත් අනුමුත් කියලා දෙන්නම එකතු වෙලා මේ දුක කියන එක නිර්මාණය කළ දුන්න එකක්ද? එහෙමත් අහන්න සුදුසු නැහැ. එහෙනම් න බරකතන් න සයන්කතන් න බරකතන්, එහෙනම් තමන්ගේ අනුන්ගේ සහයෝගයක් නැතුව ඉබේම හටගත්ත අදිච්ච සම්පන්න ඉබේම හටගත්ත ධර්මතාවයන්ට මේ දුක කියලා කියන්නේ? මා හේවම එහෙම කියන්නත් එපා. ඒක ප්‍රශ්න ප්‍රතික්ෂේප කළා. ඒ කියන්නේ එහෙනම් නැති දුක්ඛ දුක කියලා එකක් නැද්ද? එක නැති දුක්ඛ නැති දුක්ඛ කශ්‍යප දුක කියලා එකක් නැතුව නෙමෙයි දුක කියලා එකක් තියෙනවා. එහෙනම් ඔබ වහන්සේ දුක දන්නේ නැද්ද? එහෙනම් ඔබ වහන්සේ ඒ දුක දන්නේ නැද්ද? නෑ, මම දුක දන්නේ නැතුව නෙමෙයි, මම දුක හොඳට දන්නවා. ඊට පස්සේ ආනා සුගත භාගතුන් වහන්සේ මම දුක තමන් විසින් කරන ලද්දද කියලා අහනකොට එහෙම අහත් එපා කිව්වා. දුක අනුන් විසින් කරන ලද්දද කියලා අහනකොට එහෙම අහන්නත් එපා කිව්වා. දුක තමන් සහ අනුන් දෙන්නම එකතු වෙලා හදාගත්ත එකද කියලා අහනකොට එහෙම තහන්න එපා කියලා කිව්වා. එකතු වෙරදී කිව්වේම අනේක. එහෙනම් දුක තමන් සහ අනුන් දෙන්නගෙම උපකාරයක් නැතුව ඉබේම හටගත්ත ධර්මතාවයක්ද කියලා අහනකොට එහෙම තන්ද එපා කිව්වා. දුකක් නැද්ද කියලා අහනකොට දුකක් නැත්නම් දුකක් තියෙනවා කියලා මතක් කළා. එහෙනම් ඔබ වහන්සේ දුක දන්නේ නැද්ද කියලා අහනකොට මම දුක නොදන්නවන්නේ දන්නවා කියලා මතක් කළා. ආචික්කතු පන්තේ භගවා දුක්ඛං භාගතුන් වහන්සේ මත දුක කියාගෙන තේක්වා. දේශේතු බන්තේ භගවා සුගතං දුක්ඛං භාගතුන් වහන්සේ මත දුක දේශනා කරනසේක්වා කියලා මෙයා ප්‍රශ්න ටික අහුවා. එයාගේ ප්‍රශ්න ටික ඔක්කොම භාගතුන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. එතකොට මෙයාට ප්‍රශ්නාර්ථයක් ඇති වුණා. මොකක්ද මේ දුක? තමන් කරලත් නැහැ, අනුන් කරලත් නැහැ, තමන් සහ අනුන් කියන දෙන්නම ඇති කරගත්ත එකකුත් නෙවෙයි. එතකොට දෙන්නකම සහයෝගයක් නැතුව ඉබේම හටගත්ත එකකුත් නෙවෙයි. දුකක් නැතුවනේ දුකකුත් තියෙනවා. ඒක භාගතුන් වහන්සේ දන්නවා. මොකද්ද මේ කියලා ප්‍රශ්නාර්ථයකට වැටෙනවා. ඒ වෙලාවේදී භාගතුන් වහන්සේගෙන් ආයචනාවක් කරනවා, ඉල්ලීමක් කරනවා. ආචික්කතු බන්තේ භගවා දුක්ඛ භාගතුන් වහන්සේ මට දුක කියලා දෙන සේක්වා. දේශේතු බන්තේ භගවා දුක්ඛං භාගතුන් වහන්සේ මට දුක දේශනා කරන සේක්වා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සෝ කරෝති සෝ වේදේති. යම් කිසි කෙනෙක් මුලදී හෙතම කරයි හෙතම විදී කියන අදහසක් තිබුණොත් සංකතං දුක්ඛං කියලා කියන්න සුදුසුයි. ඒ කියන්නේ සෝ කරෝති සෝ වේදේති. ඔහුම කර්ම කරනවා, ඔහුම කරන කර්ම ඔහුම විඳිනවා කියන දෘෂ්ටි තියෙන කෙනාට තමයි කියන්න වෙන්නේ සංකතං දුක්ඛං. තමම දුක උපදවාගත්ත කියලා. අපි උදාහරණයක් ගත්තොත් අපි අදහස් කියනවා, අපි දැන් කර්ම කරනවා, ඒ කර්ම අපිටම විඳින්න වෙනවා. පෙර ජීවිතේ අපි කර්ම කළා, ඒ කර්ම තමයි දැන් අපිටම විඳින්න වෙන්නේ කියනකොට ඒ සෝ කරෝති සෝ පටිසංවේදී. හෙතෙමෙම කර්ම කරනවා, හෙතෙමෙම විඳින්න වෙනවා කියන මුලින්ම තියෙන දෘෂ්ටියටයි සයන්කතා තමම උපදවාගත්ත කියලා කියන්නේ. තමම උපදවාගත්ත කියලා කිව්වොත් ඒක සාස්වත දෘෂ්ටියටපත් වෙනවා. ඒක සාස්වත දිට්ඨින් පතරේති. සාස්වත දෘෂ්ටිය ඇසුරු කළා වෙනවා. එයා මකර්ම කළා, කර්ම කරපු කෙනාම විඳිනවා. එතකොට පෙර ජීවිතේ කර්ම කළ මේ ජීවිතය විඳින පෙර ජීවිතේ මේ ජීවිතයට ආපු කෙනෙක් වෙනවා කියන තැනකින් අපිට දෘෂ්ටියක් ඇති වෙනවා. සයන්කත කියලා කියන්නේ තමම්ම කළා. තමම්ම කළා කියන එක තුළ තියෙන්නේ හෙතෙමෙම කර්ම කරනවා, හෙතෙමෙම කෙනාම කර්ම කරනවා, කෙනාටම විඳින්න වෙනවා. ඒකට තමයි සයන්කත කියලා කියන්නේ තමම්ම දුක ඇති කරගත්ත වෙනවා කියන අදහසට ආවොත් එතන තියෙනවා මොන දෘෂ්ටියද? සාස්වත දෘෂ්ටිය ඇසුරු වෙනවා කියලා මතක් කළා. අඤ්ඤං කරෝති අඤ්ඤං පටිසංවේදේති. යම් කිසි කෙනෙක් අනිකෙක් කර්ම කරනවා, අනිකෙක් විඳිනවා. අපි මේ ජීවිතේ කර්ම කරනවා, නමුත් අපි යන්නේ වෙන තැනකින් වෙන කෙනෙක් ඊට පස්සේ මේ කර්මයක විපාක විඳිනවා කියලා කිව්වොත්, අනිකෙක් කර්ම කරනවා, තව කෙනෙක් කර්ම විඳිනවා කියන දෘෂ්ටිය තිබුණොත් පරගතන් දුක්ඛං දුක අනුකලා කියන දෘෂ්ටියට ආයිති. දුක අපිට විඳින්න දුක තව කෙනෙක් කරපු එකක් කියන එක අදහසක අපි හිටියොත් ඒකේ තියෙනවා මොකද්ද? අඤ්ඤං ගතං අඤ්ඤං පටිසංවේදී වෙන කෙනෙක් කළා වෙන කෙනෙක් විපාක විඳිනවා කියන එක. ඒතේතේ උරුවන්තේ අනුපගම්ම මජ්ජින තථාගතෝ අපි සම්බුද්ධා මජ්ජින තථාගතෝ ධම්මදේශේති. මේ අන්ත දෙකට නොපැමිණ සයන් කතන් තමාම කළා කියන්නේ නැතුව පරකතන් අනිත් අය කළා කියන්නේ නැතුව මේ අන්ත දෙකට නොපැමිණ නොඇති මධ්‍යම ප්‍රතිපදාවන් තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරනවා කියලා මතක් කළාම එතකොට මොකද්ද කොහොමද අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලායතන සලායතන පත්‍ය පස්ස පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිද දුක්ඛ දෝමන සුඛායාස සම්භවಂತಿ මෙන්න මේ විදිහට දුක තමා විසින් කළා කියන්නේ නැතුව දුක අනුන් විසින් කළා කියන්නේ නැතුව මෙන්න මේ දුක ඇති වෙන හැටි පිළිබඳ පටිච්චසමුපාද දර්ශනයක් පෙන්නවා. අරත් දෙකට නොපෙමින කියලා මෙන්න මේ පටිච්චසමුපාද සිද්ධාන්තයේ මතක් කළා ධර්මතාවයේ පෙන්නවා දුක ඇති වෙන හැටි ගැන. එතකොට මේ ටික අහලා ඉවරුනහම ඒ අචේජ කශ්‍යප වහන්සේ බොහෝම පැහැදීමට පත් වෙලා තථාගතයන් වහන්සේට මතක් කරනවා මම භාග්‍යතුන් වහන්සේ ධර්මය අතිකාන්තයි මනාමයි මම ධර්මය බුදුරජාණන් වහන්සේ ධර්මය සංඝය සරණ යනවා භාග්‍යතුන් වහන්සේ මට භාග්‍යතුන් වහන්සේ ළඟ පැවිදි වෙන්න ලැබේවා උපසම්පදාව ලැබේවා කියලා. දැසි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශාසනයෙන් බැහැර අන්‍ය තීර්ථක කෙනෙක් පැවිදි වෙන්න ආවොත් මේ ශාසනයට එකපාරට බාධා කරන්නේ. ඉතින් මාස හතරක් භික්ෂුන් වහන්සේලා ඇසුරේ ඉඳලා වත් පිළිපැදෙති. භික්ෂුන් වහන්සේලාගේ හිත සතුටු වුණොත් එයාගේ හැසිරීම රටාව බලලා හැසිරීම දැකලා භික්ෂු වහන්සේලාගේ සිත සතුටු වුණොත් කැමති වුණොත් මහාන කරනවා. නමුත් මෙතනදී අජේල තථාගතයන් වහන්සේ සත්‍යයන්ගේ ඒවත්තතාවේ වෙනස්කම දන්නවා දකිනවා ඒ හින්ද මහාන කරන්න කියලා මතක් කළා. එපාර අජේල කශ්‍යප කියන ස්වාමීනි ඉතින් අන්‍ය තීර්ථක කෙනෙක් ප්‍රවිත ඉල්ලනවා නම් ඇවිල්ලා මාස හතරක් පිරිවෙස් පුරල භික්ෂු සංඝය ඇසුරේ ඉඳලා සතුට සිත් ඇති භික්ෂු වහන්සේලා මාස හතරකට පස්සේ වන්න කරනවා නම් ස්වාමීන් භාගතුන් වහන්සේ මම අවුරුදු හතරක් ඉන්නා අවුරුදු හතරක් භික්ෂු වහන්සේ කෙරෙහි මම ඉන්නා අවුරුදු හතරකින් පස්සේ සතුට සිත් ඇති භික්ෂු වහන්සේලා මාව පැවිදි කරත්වා පිළිගන්නවා. නමුත් මේ සත්තු සාධාස් තියෙන සද්ධර්මය අවබෝධ කරගන්න හේතු සම්පත් ඇති කෙනෙක් කියන කාරණාව දැකපු නිසා බුදුරජාණන් වහන්සේ අචල කස්සපයන්ව පැවිදි කරනවා. පැවිදි වෙල උපසම්පදා වෙනවා. පැවිදි වෙල උපසම්පදා වෙච්ච අචල කස්සප තෙරුන් වහන්සේ නොයේ පිරිසෙන් අයින් වෙලා හුදකලා වාසයට ගිහිල්ලා කාය ජීවිත දෙකේ අපේක්ෂා රහිත අප්‍රමාදීව නිවන් කෙරෙහි යොමු සිටත්ව කටයුතු කළා. නොබෝ කලකින් යම් අර්ථයක් සඳහා කුලපුත්‍ර සද්ධාවෙන් ගිහි ගැන්වීම ශාසනය පැවිදි වේ නම් ඒ උතුම් අරිහත්වයේ තෙමේ විශිෂ්ට ඥානෙන් නොබෝ කලකින්ම උපදවා ගත්තා කියලා වෙනවා. අචල කස්සප තෙරුන් වහන්සේට රහතන් වහන්සේලා අතරින් එක්තරා නමක් වුණා කියලා. මේ සූත්‍රයේදී අපිට බොහොම වටිනා කරුණු ටිකක් තියෙයි. ඇත්තටම අපි හැම කෙනෙකුටම අවශ්‍ය ප්‍රශ්නේ හැමදාම සසරදිත් අපි මේ ටිකේ මේ චතුරාර්ය සත්‍ය මේ දුකී අනවබෝධය නිසා සසරට ආව. අද දවසේදී දුක අවබෝධය නිසාම දුක අවබෝධ කරගන්න කියලා නිවන් මාර්ගට ආවා. ඒ තුලත් අපි ඒ දැත්තට මේ දැත්තට හරියට මොහොතට ගැටුන කොටයක් එහා වෙරළට ගන්නවා මෙහා වෙරළට ගන්නවා වගේ අපි ධර්මයේ අර අදහස් වලටත් යනවා මේ අදහස් වලටත් යනවා අර පැත්තටත් යනවා මේ පැත්තටත් යනවා. තාම කාට නිවන් දකින්න මග හම්බෙන්නේ නැහැ හම්බෙන්නේ නැහැ හැමදාම මග හොයන්න වෙලා මේ මොන හර්ධයක් කිව්වහම තව කවුරුත් නැහැ. ඒක වැරදි, ඒක වැරදි. අනිත් කාරු මේ පැත්තට දුන්නු නෑ නෑ. ඒකට වඩා බොහෝම වටිනා හොඳ ක්‍රමයක් තියෙනවා, කෙටි ක්‍රමයක් තියෙනවා. අවල්ද ඔන්නේ පැත්තට දුන්නු නෑ නෑ. එතෙන්ට වඩා බොහෝ පහසු මාර්ගඵල ලබන්න පුළුවන් තැනක් ක්‍රමයක් තියෙනවා. ඒ පැත්තට දුන්නු අපිට ස්ථිර අදහසක් නිශ්චිත අදහසක් නැතිකම තියෙන්නේ අපේ නුවණ අපි අනිත් අයට බාර දෙන්නා. මාව සෝම කළ දෙන්න, මාට ධ්‍යානයක් ලබා දෙන්න, මාව රහත් කළා දෙන්න කියලා අපි හැරෙට අපේ නුවණ අනුමතට බාර දීලා වගේ තියෙන්නේ. කවුරු හරි කෙනෙක් අපිට නිවන පෙන්වනකම් අපි බලාගෙන ඉන්නවා. කවුරු හරි කෙනෙක් කොතනින්ද කොයි කෙනාද හොඳට නිවන පෙන්වන්නේ කියලා. නමුත් අපි කවුරුත්ම දන්නේ නැතුව ඇති. අපි නුවන මෙහෙවලම දැක්විය යුතු ධර්මයක් මිසක නිවන කියලා කියන්නේ කාටවත් නිවන කියන එක විමුක්තිය කියන එක පෙන්වන්න පුළුවන් එකක් නෙවෙයි. උපකාරයක් කළ හැකි ඒද කෙනා කෙනා බුද්ධිමත් වුණොත් මේක කොච්චර හරිද නැද්ද කියලා තමන්ට තේරුම් ගත්ත හැකි. මොකද ධර්මය කියන්නේ තමන් තුළ සැබෑවටම සිද්ධ වෙන ඇත්තක් වෙන්නට ඕන මිසක ඇදහිමකින් තමන්ව මුලා කරගෙන තමන්ව රවටගෙන මම සෝවාන් වෙලා ඇති එන මේක ධ්‍යානෙ වෙන්න ඇති කියලා සංකල්පයකින් වැඩෙන දෙයක් නෙවෙයි. හැම කෙනෙකුටම මොනක් තියෙන කෙනෙකුට තමන්ටම බලා ගන්න පුළුවන් ධර්මතාවයක් කල්යාණ මිත්‍රයන්ගෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් පෙන්වන්නේ එක මතක් කරන එක. ඒ කියන්නේ ලෝකෙ කිසිම දවසක කිසිම කෙනෙකුට හිතන්නවත් බැරි හිතුවේවත් නැති පැතිකඩ පෙන්වන කුටිම්ම කියනවා නම් මෙච්චර කාලයක් ලෝකෙ තුල අපි ආපු අපි දරපු අදහසට 100%ක්ම පටහැනි වෙනස් වෙච්ච දර්ශනයක් වෙනවා. එතකොට නිකන් අර යටි කුරු කල්ල තිබුණු දෙයක් උඩු කුරු කෙරුවා වගේ. ඒ දේශනාව අවසානයේ කියන්නේ අනිත් පැත්තම සම්පූර්ණ යටි කුරු කල්ල තිබුණු දෙයක් උඩු කුරු කෙරුවා වගේ, වල තිබුණු දෙයක් නිරවරණය කෙරුවා වගේ මේ දේශනාව කියලා තැනකට යනවා ආපහු. ඒ කියන්නේ මෙච්චර කාලයක් අපි හිතාගෙන ඉන්න අපි දරාගෙන ඉන්න අදහස් වලට සම්පූර්ණ වෙනස් වෙච්ච පට ඇටි සිද්ධියක් තමයි අන්තිමට ධර්මයෙන් අපිට පෙන්නන. හැබැයි ඒකද නෑ බෑ කියන්න බෑ. අපිටද මොන තරම් ඇත්තද කියලා පේනවා. අන්න ඒ වගේ දර්ශනයක් තියෙන්නේ ඒ ටිකයි මේකින් හෙලි කරන්නේ. ඒකයි පැහැදිලි කරගන්නට ඕනේ. අපි පොඩ්ඩක් මේ දෙලදාම නොයික්මුවාම එකින් එකට එකින් එකට අපි පැමිණෙමු. දැන් දුක තමන්ම කලාගෙන අදහස ගන්නටත් එපා කිව්වා, අනුන් කලාගෙන අදහස ගන්නට එපා කිව්වා. දුක තමන් කලාගෙන අදහසට පත් වෙනවා කොහොමද? එයාම අපිම කර්ම කරනවා, අපිම කර්ම විඳින්න වෙනවා කියන අදහසක් තිබුණොත් එතකොට දුක තමන් කළා කියන සාස්ත්‍ර දෘෂ්ටියට ඒ අදහසින් යාපත් වෙලා කියලා මතක් කළා. නැත්තම් අපි කර්ම කරනවා වෙන තැනකට ගිහිල්ලා මෙතන විඳින්න බෑ. අපි වෙන තැනකට ගිහිල්ලා විඳින්න. එතකොට වෙන කායකින් වෙන රූපකින් අපිට විඳින්න දෙන්නේ කිව්වහම අඥාන් කරවති අඥාන් පට සංවේදී දුක අනුමසින් කළ එකක් වෙනවා කියන මේ අර්ථ දෙකට නොකරන මධ්‍යම ප්‍රතිපදාවෙන් දැක්ක යුතුයි කියලා පෙන්නුවා නම් අපි ඒ ටිකද පොඩ්ඩක් බලමු. පෞද්ගලික අදහස් සම්මිශ්‍ර නොකොට මේ පින්වතුන් තමන් මෙච්චර කාලයක් ඉගෙනගෙන දැනගෙන හිටපු දේවල් වලට තියන්නේ ගැට ගන්න නැතුව මේ දෙලත් එක්ක එකින් එකට මං එක්කම එන්නකො ආවම අපිට බොහෝම වටිනා දර්ශනයක් හමු වෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද? ඒ අර්ථ දෙකට නොපෙමන මධ්‍යම ප්‍රතිපදාවෙන් ධර්ම දේශනා කරනවා. මධ්‍යම ප්‍රතිපදාව දැන් අචල කසල්ක ප්‍රශ්නට උත්තර දෙන අතර මතක තියාගන්න. මොකක්ද ප්‍රශ්නේ? දුක කවුද කලේ? දුක කියන එක කොහොමද උනේ කියන ප්‍රශ්නේ. එතකොට කවුද කලේ? තමන්ද අනුන්ද කියලා පුද්ගල භාවයෙන් අහනකොට ඒක වළක්වලා බුදුරජාණන් වහන්සේ පටිච්ච සම්පදාය දේශනා කළා. එතකොට මේ පටිච්ච සම්පදාය ධර්මය අහලා දුක කියන ප්‍රශ්නේ ඇති වෙච්ච හැටි පිළිබඳ අවබෝධය එනට ඕනේ. අර ප්‍රශ්නේ පිළිතුරක් ධර්මයෙන් ලැබෙන්නට ඕනේ. මොකද දුක පිළිබඳව අහපු ප්‍රශ්නේ පටිච්ච සම්පදාය දේශනා කළේ නේ. හරි. එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන අවිද්‍යාව ප්‍රත්‍ය වෙන කර්මයට. කර්මෙ ප්‍රත්‍ය වෙන විඥානයට කියලා. ඒ කියන්නේ පෙර ජීවිතයේදී දුක ඇතිවෙච්ච හැටි, දුක ඇතිවෙච්ච හැටි, දුක නැතිවෙන හැටි නැති කරගන්න මගත් කියන චතුරාර්ය සත්‍ය ධර්මය අපිට හම්බුනේ නැහැ. හම්බු නැති හින්දා දුක ඇතිවීමක් නැතිවීමක් නෙමෙයි අපිට හම්බුනේ. සත්‍යයෝ ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා, ගෙවල් දරුවල් තියෙනවා කියන තැනට. අවිද්‍යාවෙන් සත්ව පුද්ගල ආත්මීය දෙයක් හම්බුනහම ඒ තියෙන දේවල් වලට අපි ලෝභ දේශ මොහ අකුසල ඇති කරගන්නවා. අලෝභ දේශ මොහ කුසල ඇති කරගන්නවා. අවිද්‍යා ප්‍රත්‍ය කුසලෝ අකුසල කර්ම අදා ගන්නවා. දැන් අපි නම් අවිද්‍යා ප්‍රත්‍යලා පෙර ජීවිතේ පුණ්‍යාවිසංකාර අදා ගත්තා. ඒ අවිද්‍යා ප්‍රත්‍යෙන් හදාගත්ත කර්මයේ හේතු වුණා විඥානේ. යමක් හිතන්න, යමක් දැනගන්න පුළුවන් හැකියාව සිත රූපයකට බැස ගන්න. මෞපසික තියෙන රූපයකට විඥානේ බැස ගන්න හේතු වුණා කර්මය. කර්ම හේතු නම් ප්‍රජීවිත චතුරාර්ය සත්‍ය නොදන්නාකම. ඒ කර්මය නිසා විඥානේ ප්‍රතිසන්දි වශයෙන් පරිණයට පස්සේ විඥානේ නැත සිත කියන එක නාම රූප දෙක හැදුවා. ඒ කියන්නේ සිතේ තියෙන නාම ධර්ම වලට අනුව කය හැදෙන්න ගත්තා. විඥානය නිසා නාම රූප වෙනවා. ඒ කියන්නේ පෙර ජීවිතයක කර්ම සිතේ තිබුණු ගති ටිකමයි ප්‍රතිසන්දි සිතට උප්පත්ති වශයෙන් පැමිණෙන්නේ විඥානය තුල තියෙන්නේ. ඒ සිතේ තියෙන චෛතසික නැත්තම් නාම ධර්ම කියන ටිකට අනුව තමයි රූපය හැදෙන්නේ. ඒ කියන්නේ මේ හදන රූපය ස්ත්‍රියක් විදිහට හදන්නේ, පුරුෂයෙක් විදිහට හදන්නේ, ඇස් ඇතුවද හදන්නේ, ඇස් නැතුවද හදන්නේ, කන් නැතුවද හදන්නේ කියන ටික තියෙන්නේ සිතේ තියෙන කර්මජ කටි ටිකට. මොන දෙමව්පියෝද කැමති තමන්ගේ දරුවා ඇස් නැතුව හදන්න? අම්මා තාත්තා දරුවා හදනවා නම් ඇස් නැතුව දරුවෝ උපදිනවද? නැද්ද? උපදිනවා. ඉතින් දෙමව්පියෝගේ දරුවව හැදුවේ නම් කොයි දෙමව්පියෝද අන්ධ ළමයි උපත්වන්න කැමති? අතපය නැති ළමයි උපදිනවද? නැද්ද? උපදිනවා. දෙමව්පියෝ නම් ළමයක හැදුවේ කොයි දෙමව්පියෝද කැමති වෙන්නේ අතපය නැති ළමයි බිහි වෙනවට? එහෙනම් ඒකෙන් කියනවා කවුරුවත් එහෙම හැදුවන්නේ නැහැ. ඒ සිතේ තියෙන කර්මජ ගති ටිකට අනුව රූපය හැදෙනකොට ඒ කර්මය තුල තියෙනවා නම් ඇස් නැතුව කන් නැතුව කර්ම විශ්‍යාචින්තයයි. ඒකයි විඥානපත්‍ය නාම රූපං කියන්නේ සිතේ තියෙන නාම ධර්ම වලට අනුව තමයි රූප හැදෙන්නේ. එතකොට ඒ නාම රූප දෙක හදන එකට සිත වැය වෙනවා. මෙතනදී ගොඩාක් ඕනේ මේ කෙටියෙන් තේරුම් ගන්න. මේ කය හැදෙන්න, කය සවිඥානික වෙන්න විඥානයගේ පැමිණීම වුණා. ඒ සිතේ තියෙන සිතුවිලි චෛතසික කියන ගති ටික මතයි මේ රූපයේ ස්ත්‍රිය විදිහට, පුරුෂයෙක් විදිහට ඇස්කම් ඇතුව නැත්තම් කළුවට, සුදුවට, උසට, මිටිවට මේ විදිහට හැදුවේ. ඒ නාම රූප දෙක වර්ධනේ, නාම රූප දෙක හේතුයි ඇහැ කන දිව නාසය ශරීරය කියන ආයතන ටික හදා. ඇහැ මම හෝ මගේ හෝ මගේ ආත්මය නෙමෙයි. ඇහැ කියන ඇහැ කන දිව නාසය ශරීරය කියන එක මේ නාම රූප කියන ධර්මතාවය නිසා හටගත් දෙයක්. ඒකද කර්මයටයි ඇති. ඒකයි ඇහැ කියන්නේ කර්මයටයි ඇති. නායම් වික්කවේ කායෝ තුම්හකං පුරාණ මිදම් වික්කවේ කම්ම. මහන්නේ මේ කය නුඹලගේ නෙවෙයි පුරාණ කර්මෙන් හටගත් කියලා මතක් කරගන්න. එතකොට ඒ නාම රූප දෙක හේතුණ ඇහැ කර දිවනාසේ ශරීරයේ කියන ආයතන ටික හදන්න. මේ දැන් මගේ ඇහැ කර දිවනාසේ ශරීරයේ කියන අනුන්ගේ ඇහැ කර දිවනාසේ ශරීරයේ කියන කියලා දැක්ක ගන්න එපා. ධර්මතා එකින් එකට එකින් එකට ප්‍රත්‍ය වෙච්ච හැටි. අවිද්‍යාව කියන සත්ත්ව පුද්ගල නොවන අවිද්‍යාව නැමැති ඇත්ත ඇත්තේ නොදන්නාකම නැමැති ක්ලේශ ධර්මයක් මුල් වුණා කර්ම රැස් කරන්න. කෙනෙක් කර්ම කළා නෙවෙයි අවිද්‍යාව නැමැති ධර්මතාවය තමයි කර්ම කළේ. කරන්න ලෝභ දේශ මොහ කර්ම ඇති කරගන්න හේතු වුණේ. කර්මය නැමැති ධර්මතාවයක් තමයි ප්‍රතිසන්දි සිත කියන ධර්මතාවය හැදුවේ. හොඳට බලන්න පටන් ගත්තේ අවිද්‍යාව නැමැති ධර්මතාවයකින් මිසක පුද්ගලයෙක්ගේ ආගමනයක් පුද්ගලයෙක්ගේ විගමනයක් එහෙම නෙමෙයි. ඒ විඥානය නිසායි ඒ සිත නිසායි නාම සිතේ තියෙන නාම ධර්ම වලට අනුව මේ කය සකස් වුනේ. ඒ නාම රූප දෙක නිසායි ආයතන ටික හැදුනේ. මේ ආයතන ටික නිසා පස්ස බාහිර රූප ඇහැට බාහිර රූප කනට ශබ්ද රූප නාසයට ගන්ධ රූප කියන බාහිර වස්තු ගැටීම නිසා ඊට අනුගතව සිද්ධිපද ස්පර්ශය ඇති වෙනවා. ආයතන ටික තියෙනකොට ස්පර්ශය කියන ධර්මතාවය පිරෙනවා කියන සිද්ධියක් වෙනවා ඉබේ. එතකොට ස්පර්ශ විචාරමන විදිනවා. දැන් හොඳට බලන්න තමන්ගේ නොවන හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත ඇකන දිවනාසි ශරීරයක් තිබුණේ. ඒ වගේම ඒ සත්පුද්ගල නොවන හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත ඇහැට සත්පුද්ගල නොවන ඇහැට හම් වෙන්නේ මොකද්ද? වර්ණ රූපයක්. කනට ඇහෙන්නේ ශබ්ද රූපයක්. වර්ණ රූපේ ෆොටෝ එකක්. ෆොටෝ එකක් කියන්නේ සත්වේ කෝ පුද්ගලෙක වූ ආත්මයක්ද? නෑ. එහෙනම් ශබ්දයක් කියලා කියන්නේ සත්වේ කෝ පුද්ගලෙක වූ ජීවිතයක්ද? නෑ. ගන්ධය කියන එක ආත්මයක් හෝ ආත්මීය බව ගන්ධයක් තුළ තියෙනවද? නැහැ. රසය කියන්නේ ගතිත් හෝ අරමුණු වෙන රස ගන්න සත්ව පුද්ගල ආත්ම බව රසයක් තුළ තියෙනවද? එතකොට කායක ගැටෙන ස්පර්ශ ගන්න කොට කැල්ලක් ගැටුණු ගලක් මුලක් හැපුණු ඒ විදිහමයි කායට හැපෙන හැම සිද්ධාන්තයක් තුළම සත්ව පුද්ගල ආත්ම නොවන පුට්ටව ගතියක් තියෙනවා. එතකොට ඔබට ස්පර්ශ උනේ සත්ත පුද්ගල නොවන ඔන්නයේ රූප සත්ත ගන්ධ රස පොට්ටක ධම්ම කියන මෙන්න මේ වගේ ගෝචර ධර්මතා හයක් විතරයි. ආධ්‍යාත්මික ඇහැ කර දිවනාසේ ශරීරයේ කියන ටික ඇතුලේ අර අවිද්‍යා මූල කාරණාව කරගෙන නාම රූප කියන ධර්මතාවය දක්වාවිලා ඒ නාම රූප ධර්මතාවය. ඒ ආයතන ටිකට ස්පර්ශ වුනේ සත්ත්ව පුද්ගල නොවන අනාත්ම වස්තු ටික. එබතු වස්තුවකුයි ඔබට විඳින්න මොළදී හම්බ වුනේ වේදනාව. මේ වේදනාව කියන තැන දක්ව ගත්තහම කෙන ඔබට යමක් පෙනිලා විඳින්න පුළුවන් බව, හඳුන සද්ද අහල විඳින්න පුළුවන් බව, ගඳ සුවඳ දැනගෙන විඳින්න පුළුවන් බව, රසක් විඳින්න පුළුවන්කම, ස්පර්ශය විඳින්න පුළුවන්කම, යම හිතල විඳින්න පුළුවන්කම කියන ධර්මතා ටික නිර්මාණය වෙනවා. වේදනා පච්චය තණ්හා. මේ වේදනා වේදනාවක් ඇති වෙනකොට සැප වේදනාව ඇති වෙන ආරමුණු වල කැමැත්ත කියන ගතිය, ඒක සතුට වෙන ගතිය ඇති වෙන නිරායාසයෙන්. එතකොට මේ විදින ආරමුණ කෙරෙහි තණ්හා කියන ගති ටික තමන් කෙරෙහි තමන්ගේ සිත තුළ මනෝ විඥාන මට්ටමේ ප්‍රතිල ධර්මතාවය. ඒ තණ්හාව නිසා උපාදාන අපි මේක ඒ අතර තියෙන එක එක වස්තු ඇත්තටම තණ්හාව කියන්නේ මොකද්ද? උපාදානය කියන්නේ මොකද්ද කියලා ඇත්තටම නිවම්මක හොයන කෙනා එකින් එක පරිශ්‍රණය කරලා අහලා ඉගෙන ගන්නට වෙනවා. ඉගෙන ගත්තොත් තමයි තමන්ට උත්තරම කෙලෙස් තුගේ මිදෙන්න පුළුවන්. නමුත් අපි මේ පරිශ්‍රණය කරන්නේ වේදනාව නිසා තණ්හාව, තණ්හාව නිසා උපාදානය, උපාදානය නිසා භවය, භවය නිසා ජාති, ජාති නිසා ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුඛායාස සම්භවಂತಿ කියලා කියනවා. ඔන්න ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුඛායාස සම්භවಂತಿ කියලා කියනකත් දුක දැන් කර්ෂප අතිලකෂප ආපස්නේ දුක. දුක වෙන්නවා. දුකට හේතු ටික වෙන්නවා පෙර අවිද්‍යා කර්මෙන් පටන් ගත්ත විඥානාකෝ සලයට පස්ස වේදනා කියන ස්කන්ධ ටිකට තණ්හා උපාදාන භව කියන කෙලෙස් ටික එකතු කළා. මෙන්න මේ දුක නිර්මාණය කරගත්ත මෙහෙම දුක ඇතිවෙනවා කියන දර්ශනයක් වෙනවා. මෙතෙන්දී අපි ගොඩාක් කල හිතාගෙන තිබු සිද්ධාන්ත වැරදිය. කියන්නේ මේ වේදනාව ආරම්භය තණ්හා උපාදාන කියන කර්ම රස කළාම භවය හදාගෙන ජාති ජරා මරණ මතුවේ කියන එක නෙමෙයි මේ බුදුහාමුදුරුවෝ කියන්නේ. දැන් මේ දුක නිර්මාණය වෙච්ච හැටි මේ තියෙන දුක අවබෝධ කරගන්න විදියකුත් නැතුව තියෙන දුකෙන් මිදහස් වෙන මගක් වෙන්න නැතුව මරණය පස්සේ දුකකට කතා කරනවා නම් ඒක විහිළුවක්. ඒ හින්දා මෙතනදී මේ දැන් දුක ඔබට තියෙනවා නම් මේ වගේ ජරා මරණ දුක ඔය දුක් තියෙන ඔබ ඉදිරිට භාගතුන් වහන්සේ ආවහම වැඩියොත් හම්බවුණොත් ඔබ ප්‍රශ්නයක් ඇහුවා කියලා හිතාගන්න. ඇත්තටම මේ දුක මෙච්චර ජීවිතයේ දුක් සහගතයි. ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් තුන්මස් වලින් යුක්තයි. අපේ සංයෝග ප්‍රිය විපයෝග දුක්යන්ගෙන් යුක්තයි. කායික මානසික පීඩාවන් මේ විදි දුකෙන් දැවිල දැවිල පීඩිත වෙලා ඉන්න ඔබට මේ දුකෙන් නිදහස් වෙන්න ක්‍රමයක් නැතිවෙන්නේ බුදුරජාණන් වහන්සේ හම්බුණ මේ දුක මම විසින් ඇති කරගත්ත එකක්ද? මේ තමන්ගේ තියෙන දුකට ප්‍රශ්න අහන්නේ මේ මරණ සිද්දුක ගැන නෙවෙයි. උන්ට මේක මතක තබා ගන්න. එතකොට අපිට මේ භ්‍රමචර්යය වත හැරෙන්නේ මේ හින්දායි. දැන් මේ ඔබට තියෙන දුක දුක අපිට ඇති කරගන්න මේ දුක විඳින්නේ. එහෙම කියලා සුදුසු නැහැ. එන දුක අනුන්ද ඇතිකෙවි හැමත් කියන්න සුදුසු නැහැ කියලා පටිච්ච සම්පදාය පෙන්නන මේ ඔබට මට දුක ඇතිවෙච්ච හැටි. එතකොට අවිද්‍යා ප්‍රත්‍යයෙන් කර්මය ඇති වුණා. ඒ කර්මය හේතුම ඔබෙත් මගෙත් කර්ම විඥානේ රූපයකට බැස ගන්න. එනා දිනන්ත මේ තව සිද්ධාන්තයක් මේ ඔබ ඔබට බලන්න. ඒ විඥානේ හේතුන මේ කය නාම රූප ආදී භාවයෙන් සම්මිශ්‍ර වෙන්නේ සවිඥානිකව. මේ රූප දෙයක් ගන්නකොට දැනෙන්නේ නැනම් මේ රූප දෙයක් ගන්න දැනෙන කම තියෙනවා. මේ වගේ කය සවිඥානික වෙන්නේ. ඒ කය සවිඥානික වෙච්ච එක හේතුන මොකක්ද? ඇහැකට දිනාස ශරීරික ආයතන ටික හැදෙන්නේ. දැන් මේ කෙනෙක් සිද්ධියක් නෙමෙයි එකින් එකට ඔබට මට වෙච්ච සිද්ධි ටික කියන්නේ. ඒ ආයතන ටික හේතුන බාහිර ආරමුණ ස්පර්ශ වෙන්නේ. ස්පර්ශ විච අරමුණු විදිනවා. විඳහම විදින තියාරගේ ඔබට මට කැමැත්ත ඇති වෙනවා. කැමැත්ත නිසාම ආසාව නිසාම අපි පෙනෙන ඇහෙන අරමුණු උපාදාන කරගන්නවා. මොකද පෙනෙන සතුටෙන අරමුණු මේ මගේ දරුවා, මේ මගේ ගෙදර, මේ මගේ සල් රත්න රිදි කියලා කාම උපාදාන කියන්නේ වටිනාකමින් යුක්ත වස්තු අල්ලන. අත්තහොත් උපාදාන කියන්නේ මේ අම්මා තාත්තා දුව පුතා දරුවා කියලා සත්පුත්‍රන් භාවිත කරලා ගන්නවා. එහෙම නැත්නම් ditthi උපාදාන කියන්නේ ආත්මයක් තියෙනවා කියන හැඟීමෙන් ගන්නවා. මේ අපි විඳින අරමුණු ටිකට සැප සතුටේන අරමුණු ටික අරඹය අපි මොකද කළේ? උපාදාන වශයෙන් ගත්තා කියලා කියන උපාදානය කියන එක තියෙන තමන්ගේ මනසේ වේදනාව අරබය නිසා උපාදාන වෙනවා. කියන්නේ උපාදානය අපේ මනසේ අපි මේ රූප උපාදානය කරනවා, වේදනාව උපාදාන කරනවා. අර විඳපු අරන්නේ සැපය ආපු රූපේ அல்லதான் சட்டையா வேதனாவ அல்லதான் சஞ்ஞாவ அல்லதான் சங்காரி விஞ்ஞானி அல்லதான் எத்தகொட்ட உபாதான வசியம் ரூப வேதனா சஞ்ஞா சங்கார விஞ்ஞானி மீ ஸ்கந்தத்தை கத்தாம அப்பிட்ட பவே ஏதனா பவே கே லக்ஷ்யாரணே அப்பி கேமதி அய கேமதி தேவல் வாட்ட பிட்டாவே தியன்னி வகை தனக்கிங் அப்பிட்ட தெரியணும் දැනුණාම දැන් කැමති දේ විදින්නත් නිර්මාණය වෙලා විදින්නට කැමති දේ නිර්මාණය වෙලා ඔබෙත් මගේ ඉපදීම වෙලා මේ දුකේ ඉපදීම වෙලා අන්තිම බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ අද ඔබත් මමත් විදින මේ ජරා මරණ දුක ප්‍රතිසන්දි වශයෙන් එනකොට අරගෙන ආවේ නැහැ පෙර කර්මටි ස්කන්ධ ටිකක් හද හඳුනාම ඒ ටිකට කෙලෙස් ටිකක් එකතු කරලා මේ දුක හදාගත්තා. අද අනේ මේ අපි විඳින්නේ අපි විඳින දුක මේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නිසා හදාගත්ත එකක් නේද? මේ තණ්හා උපාදාන කියන කෙලෙස් නැති වුණු මේ දුක නැති වෙනව නේද? සීලයක පිටුලා හිත වඩලා මේ ඉස්කන්දටික ඇත්තද ඇතිහැටි දැකල තණ්හාව නැතිකට යුතුයි නේද කියලා අද අවිද්‍යාව තිබුණොත් අද මේක දැකේ නැත්නම් අදත් ඔබට මේ ලෝකය ඇතුළත් වෙනවා අවිද්‍යාව ප්‍රත්‍යයෙන් අදත් ඔබ ඉන්න සත්‍යයන් කෙරෙහි ලෝභ දේශ මොහ ඇති කර ගන්නවා ඉන්න සත්‍යයන් කෙරෙහි අලෝභ දේශ අමෝහ කුසල ඇති කර ගන්නවා අද අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කාර්යස් කරගත්තොත් ආයත් විඥානයේ මේ වගේ රූපයකට බැස ගන්නවා ආයත් පෙර ජීවිතේ තුනේ මේ වගේම ඔබට ලෝකේ ආදන පොත මේ ලෝකයේ හැටි දෙන්නේ නැහැ දෙටි කෙලස් ටික පිටු කළා නේද මේ කෙලස් ටික නැතිකුළු මේ ජරා මර දුක දෙන ලෝකේ නිදහස් වෙන්න පුළුවන් නේද ඒ සඳහා මේ භ්‍රමචර්යාව ඇසුරිය යුතු නේද කියලා දර්ශනයක් අම්බුනේ හම්බ වෙන්නේ නැති වුණාම මේ ලෝකේ ඇත්ත වුණා අපි උපත්ති වශයෙන් ආවේ මේ ලෝකෙට තියෙන ලෝකේ අපි ඇසුරු කරන්නේ අපි බැරිලා යනවා ලෝකේ තියෙනවා කියලා දෘෂ්ටිය පෙතුවට යනවා අපි. අපි දන්නේ ඔබත් මමත් දුක් විඳින ඔබත් මමත් නිර්වාණය වෙච්ච මේ ලෝකය හැදුනේ ප්‍රතිසම්පද සිද්ධියක්. චතුරාර්ය සත්‍ය කියන්නේ ප්‍රතිසම්පද දෙන්නේ චතුරාර්ය සත්‍ය. එතකොට මේ ලෝකේ දැන් හැදිලා අද දුකේ යනවා නම් මේ දුක් ලෝකේ හැදුනේ මේ ලෝකේ දුක අපි මේ නිර්මාණය කරගෙන තියෙන දුකක් නේද කියලා දන්නේ නැත්තම් පටිපදානකන්ද දුක මගේ උපාදානයට හසු වෙච්ච සියලු ස්කන්ධ දුකයි නේද මොකද්ද මම වටිනවා කියලා කාම උපාදානයෙන් යම් වස්තුවක් අල්ලගෙන තියෙන ඒ වස්තුව විනාශ වෙන දවසට මට දුක එනවා අත්වා දුපාදාන මේ දරුවා අම්මා තාත්තා කියලා සත්පුත්‍ර ආත්ම වශයෙන් මගේ උපාදානයට හසු වෙච්ච රූප ටිකක් තියෙන මේ රූප වෙනසකට මට දුක එනවා පටිපදාන කන්ද දුක්ඛ මේ දුකට හේතුව තණ්හා උපාදාන ටික නේද මේ තණ්හා උපාදාන කියන කෙලෙස් නැති වුණොත් සත්ව පුද්ගල භාවයෙන් වටිනාකම මේ ස්කන්ධ හසු වෙන්නේ එහෙමවත් අනිත්‍ය වෙනකොට මට දුක එන්නේ නැහැ නේද කියලා දන්නේ එහෙනම් මේ සීලයක පිළිතුර සමතකමට අනුකම් හිත වඩමින් පංච උපාදාන ස්කන්ධයේ පිළිසිඳ දැකලා උපාදානයේ නොයෙදෙන තැනට ගත යුතුයි නේද කියලා නුවණ කපට අදාළ නැත්තම් අද දුක්ඛය අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධය අඥානං දුක්ඛ නිරෝධගාමිනි පටිපදාය අඥානං මොකද මොකද වෙන්නේ අද විද්‍යාපත්තේ කර්ම රස නැගෙන අවිද්‍යාව තිබුණහම අපිට මේ සත්‍යෝ වෙනවා මේ පුද්ගලයෝ වෙනවා මේ මම වෙනවා එතකොට ඉන්න සත්වයන්ට කැමතින ලෝභේ අකමැතින ද්වේෂේ පටිසම්පාද සිත්‍යක් නිසා මෙහෙම පේනවා කියන මුදන්නකම මෝහය මේ ලෝභ දේශ මොහ හේතු වෙනවා ආදාවිද්‍යාවත්තේ කර්ම රස කර ගන්න අපිට මේ ලෝකේ ඇත්ත වෙලා කියන කරන දේ තුල අපි මේ ඉන්නේ කර්ම රස පිටියකට ඔය මානසික මට්ටම තිබුණොත් එක දවසේදී මොකද වෙන්නේ නැවත විඥාන රූපයකට බහැගෙන මේ වගේ ආයතන ටිකක් හදනවා කියන එක වෙනකරවත් අන්න බෑ. ඒ ආයතන ටික හැදුනහම මේ විදිහටම ඒ ආයතන ටිකට තණ්හා උපාදාන වෙලා එතකට මේ වගේම ලෝකේ හදාගන්න. එදාට ඒ තියෙන රූපවල කෙලෙස් ටික තබලා ලෝකේ හදාගන්න හින්දායි මේ වෙන වටපිටාව නෙමෙයි එදාට අපිට අම්මා තාත්තා වෙන්නේ අයියා නැත්නම් මම වෙන්නේ එතන එතන හම් වෙන රූප ටිකටයි අපි එදාට මේ දුක කියන එක කෙලෙසකින් උපන්නේ එකක් නේද කෙලෙසේ නැති වෙනකොට මේ දුක නැති වෙනව නේද කියලා දන්නේ නැති වෙනකොට ඔගොල්ලන්ට තියෙන දෙයක් ඉන්න කෙනෙක් හම් වෙන්නේ ඒ මොන ආයත විද්‍යා ප්‍රත්‍යක් කරනවා ආයත්‍ය මේ සසර ගමන කෙලවරක් නැහැ අපි පින්වතුනි මේ පටිච්චසම්පාද සිද්ධිය හරහා චතුරාර්ය සත්‍ය කියලා දෙන්න කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ බුදුරජාණන් වහන්සේ නමක් හැරෙන්න. ඉතින් අද අපි මේ ටික තේරුම් ගන්න උත්සාහවත් වුණොත් අද දුක දන්න මේ විදිහට පෙනෙන සත්පුද්ගල භාවයට පෙනෙන ජරා මරණ දුක් විඳින මානසික මට්ටම මේ අපේ කෙලෙස් ටිකට යදාගත්තේ කෙලෙස් ටික නැති වෙනකොට මේ ටික නැති වෙනවා. ඒ නිසා ප්‍රතිපදාව පුරන්න ඕනේ අප්‍රමාදී මේ දුක නිදහස් වෙන්න කියලා ධිට්ඨ ධම්ම ඵලයකට දර්ශනයක් ඔබත් මමත් හදාගත්තේ නැත්තම් දැක්කේ නැත්තම් අද අපිට ලෝකයේ ඇත්ත වෙනවා. අසෘතවත් සුතඥය කියලා කියන්නේ සද්ධර්මය අහලා නැහැ, දුක අහලා නැහැ, දුක ඇතිවෙච්ච හේතු අහලා නැහැ, දුක නැතිවීම අහලා නැහැ, නැති කරන මඟ කියන එක අහලා නැති නිසා ලෝකයේ කියන එක තියෙනවා. ඒක ඇත්ත වෙලා ඇත්ත වෙච්ච ලෝකෙක තමයි කටයුතු කරන්නේ. කටයුතු කරනකොට ලෝපදේශ මොහොය එනවාමයි, අලෝපදේශ මොහොය ඇති වෙන. මොකද ඉන්න සත්වයන් කියලා කටයුතු කරන්නේ, ඉන්න තමමයි කටයුතු කරන්නේ කියන තැනකට එනවා. එහෙම අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කර්ම රසකළු ආයත විඥාන නාම සලාත පස්ස වේදනා කියලා ආයතන ටික හැදේ. හැදිලා තණ්හා උපාදාන වල දුක ඒ එදාට ඔය දුක ඇති වුණේ මේ හේතුව නිසායි. මේ තණ්හා උපාදාන කියන හේතුව නැතුණු දුක නැති වෙනවා. ඒකට මෙන්න මේ විදිහට ප්‍රතිපත්ති පුරලා දුකෙන් ඈතර වෙන්න කියලා චතුරාර්ය සත්‍ය පෙන්වන සාරතුන් වහන්සේ නමක් අපිට හම්බ වෙන්නේ නැති වෙනවා. හරියට මෝදේ ගිලෙන මානසිකුට බෝට්ටුවක් හම්බුනහම නැවක් හම්බුනහම නැවකට යන්න නැද්ද අප්පෝ ඉන්න බෑ කියලා ආයෙත් මොකට කරන වගේ එකක්. ඉතින් මේ චතුරාර්ය සත්‍ය ගැඹුරුයි. මෙන්න මේ ටික කොහොමද තේරුම් ගන්න උත්සාහවත් වෙන්නේ කියන එක මතක් කරනවා. අද චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් මේ රූපේ මම කියලා කෙනෙක් මට්ටම, මේ රූපේ සත්‍යයේ පුද්ගලය කියලා හම්බ වෙන මේ මට්ටම තමයි දුක. එහෙනම් මේ රූපේ මම කියලා හම්බ වෙන මේ මට්ටමට තමයි මම ළඩ වෙනවා, මම මහලු වෙනවා, මම මරණයට පත් වෙනවා කියලා ජාති ජරා මරණ තමක දුක් විඳින්න වෙන්නේ. ජරා මරණ දුක් විඳින්න වෙන්නේ. මගේ දුව පුතා රන් රෙදි මුතුමැණි කියලා තියෙනකොට අනිත්‍ය වෙන ලෝකේ මෙහෙම ඉඳ ලැබෙන එකක් ලොකු දෙයක්. අපි මගේ කියලා ගත්ත වස්තු 100ක් දාහක් විතර තියෙනවනම් වෙනස් වෙන අනිත්‍ය වෙන විපරිණාම වෙන ලෝකේ එකක් එකක් කර විපරිණාම වෙනකොට අද උන ගේ කරනවා, හෙට දරුවන්ගේ අත කරනවා, ඊගාට වාහනයක්, මේ වගේ එකින් එක අපේ ලෝකයේ තියෙන ප්‍රිය විප්‍රයෝග දුක්ඛ අපේ සංපයෝග දුක්ඛමයි. ඉතින් බොහොම ආයාසයෙන් දුක ඇතුලේ දුකෙන් මිදෙන්න ප්‍රතිකර්ම කර කර හරියට කුලම් බෑ රෝධයකට පැක්ෂික දදා පරිහරණය කරනවා වගේ එතන දුකට පැක්ෂ දදා මේ පරිහරණය කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වෙ කෙනෙකුට මේ විදිහට ලෝකයේ හම්බ වෙන කම දකින්න දුකක් ඇටියට ඔබට මේ තුල හම්බ වෙන්නේ ජාති ජරා මරණ ශෝක පරිද දුක් දුක්වස් ඔබේ ඉන්න ලෝකයේ අවසන් වෙන දුකෙන්වත් ඔබට ප්‍රියමනාප දරුවෙක් ඉන්නවා නම්, දරුවන්ට ප්‍රියමනාප අම්මෙක් ඉන්නවා නම් බුදුහාමුදුරු දේශනා කරන මාන්නේ මවට පුතා අහිමි වෙන දවසක් එනවාමයි, පුතාට මව අහිමි වෙන දවසක් එනවාමයි, පුතාට පියා අහිමි වෙන දවසක් එනවා, පියාට පුතා අහිමි වෙන දවසක් එනවාමයි. මොකද මම මව් පියා දුව පුතා කියන ලෝකයේ නිර්මාණය කළේ හේතු ප්‍රත්‍ය ඝටකත ස්කන්ධ ටිකකටයි. තණ්හා උපාදාන කෙනෙක් කෙලෙසේ කෙනෙක් මම එක සජීවී කරගත්තේ මම පුද්ගලයෙක් කියලා ඇසුරු කළාට රූපී යථාර්ථය හේතු ප්‍රත්‍යයෙන් හැදුව දෙයක් නිසා රූපේ වෙනස් වෙනවා. හැබැයි මගේ දෘෂ්ටියට විදෙනවා. ඉතින් ඒ නිසා මේ ටික දකින්න ඔබටත් මටත් අද මේ විදිහට ලස්සන කරලා ඇත්ත කරලා පෙන්නන මේ ලෝකය දුක හැටියට දකින්න. මේ දුක් වූ ලෝකය ඇතිකලේ තණ්හාව ප්‍රධාන කියන ගතිය මෙන්න මේ කාරණාව තේරුම් ගන්න. අපි හිතන්නේ වටිනා සත්‍ය පුද්ගලයෝ ඉන්නවා, රන් රෙදි මුතුමැණික් තියෙනවා. ඔකට තණ්හා කරන නිසානේ අපිට දුක එන්නේ. ඉතින් රන් රෙදි මුතුමැණික් තියෙද්දි තණ්හාව නැතිනවනේ හිත කදා කරන්න අපි හදන්නේ. කිසි වෙලාවක කරන්න දෙයක් නැහැ. කියන්නේ පහන් දැල්ල තියෙනවා, අත දානවා. හැබැයි පිච්චෙන්නේ නැති වෙන්න තෝරේ. අත දානවා පිච්චෙන්නේ නැති විදිහට අත දානද අපි උත්සාහවත් වෙනවා. පහන් දැල්ල අල්ලන්න පුළුවන් ද ඕගලන්ට පිච්චෙන්නේ නැති විදිහකට? එහෙම නම් අත නොදායින්න ඕනේ. අපිට පහන් දැල්ලට අල්ලන්න තෝරේ, අත දාන්න තෝරේ. හැබැයි පිච්චෙන්නේ නැති විදිහට අත දාන්න අපි හදනවා කරන්න බැරි දෙයක් කරනවා. දරුවා හැටියට පෙනෙනවා, දරුවා ඉන්නවා. මං කොහොම හරි දරුවට තණ්හා නොවන මනසක් හදා ගන්නවා. දරුවා කිය කවදාවත් කරන්න බැරි දෙයක් අපි උත්සාහවත් වෙන්නේ. නමුත් පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දුකට හේතුව තණ්හාවයි කියලා පෙන්වන්නේ ඔතන ඉන්නේ දුක් කියන වස්තු නිර්මාණය කරගන්නව තණ්හාවෙන් නිසා. නිර්මාණය කියන්නේ තියෙන දේ වෙනස් වෙන, වෙනස් වෙන දේට තණ්හා කරන නිසා දුක එනවා නෙමෙයි. මේ වස්තු වෙනස් වෙන දේ වෙනස් වෙන දේ තුල තණ්හාවෙන් ලෝකය නිර්මාණය කර ගැනීමයි දුක. අනිත්‍ය වෙන රූපේ, අනිත්‍ය වෙන රූපේ තණ්හාවෙන් මම ධර්මයක් කියලා හදාගත්තොත් දැන් මට දුක එන්න තියෙන්නේ අනිත්‍යයි කියන ධර්මතාවයේ විතරයි. යද නිච්චන් තන් දුක්ඛ අනිත්‍ය බව දුකයි වගේ දේවල් වෙන්නේ. එකේ මතක් කරේ බුදුරජාණන් වහන්සේ සාහිත්‍ය කාය දෙවෙනි කාණ්ඩේ ලෝක සූත්‍රයේ කියලා සූත්‍රයක් තියෙනවා. පොඩ බලන්න මහණෙනි, උඹලට මම ලෝකේ ඇති වෙන හැටි හා ලෝකේ නැති වෙන හැටි කියලා දෙන්නම්. ඊගාට බුදුරජාණන් වහන්සේ හැමදාම මතක් කරලා තියෙනවා, මතක් කරනවා, මමත් මතක් කරලා තියෙනවා. මහණෙනි දුක, දුක ඇතිවීමත් නැතිවීමත් නැති කරන මාර්ග බඹයක් වුණ ශරීරයෙන් බලන්න ඕනේ. එතකොට අපි අද හිතාගෙන ඉන්නේ දුක කියන එක, මේ ලෝකයේ කියන එක දුක නෙවෙයි. ලෝකය, ලෝක සමුදය, ලෝක නිරෝධය බඹරය පවන ශරීරයේ බුදුහමඳුර පැනගන්න. නමුත් අපිට ලෝකය හම් වෙන්නේ කොහෙන්ද? මේ බාහිරයේ පුද්ගලයෝ ඉන්නවා, සත්‍යයෝ ඉන්නවා, මිනිස්සු ඉන්නවා. ඒ දේවල් වල දුක එන්නේ කියලා. මෙන්න මේ සිද්ධිය බුදුරජාණන් වහන්සේ කෙටියෙන් ගත්තොත් මෙන්න මේ ටික මතක් කරගන්න. තමන්ට ඇස් ඉදිරි පිටට යම් වස්තුවක් පේනවා, රූපයක් පේනවා, මාබුතෙන් උපාදාන කියන එකේම පේනවා. පේන දෙයට තණ්හා උපාදාන කියන ගති ටික තමන් තුළ හිතුණොත් තමන්ට සත්‍ය පුද්ගලයෝ ඉන්නවා වගේ පේනවා. මේ කෙලෙස් ටික පෙන්නේ කෙනා කෙනා ලෝකෙ ඇදෙන හැටි. තමන් පෙර අවිද්‍යා කර්මයට විඥාන නම් සලකන පස්ස වේදනා කියලා ඉඳ මහදා ගන්නවා. ස්කන්ධ ටික හදාගත්තාම ඒකට තණ්හාව උපාදාන කියන කෙලෙස් ටික යෙදුනහම තමන්ට අපි විලාවක තණ්හාව කියන්නේ මොකක්ද, උපාදානය කියන්නේ මොකක්ද? උන අභිධර්මයේ තියෙනම පින්වතුන් ඔය ප්‍රශ්නේ ලියලා දෙන්න. අභිධර්ම පිටකේ ධර්ම සංගණයේ උපාදාන කතමේ ධම්මා උපාදාන, කතමේ ධම්මා උපාදාන, කතමේ ධම්ම උපාදානීය, කතමේ ධම්ම උපාදාන සංකේත උපාදාන, කතමේ ධම්ම උපාදාන විපුත් උපාදාන. උන්මෝයික කලණ මොගලන්ට හරියට මැටික අතර දුන්නා වගේ ලේහි කියලා හිතන අපි ওই ටික තියෙන්නේ මේක. Tamanta me prashna lenne athi eka kiyanne api dharana kiyala kiyanne margapala mattane pragnawa gochara wenna darshane wenna. එතකොට මේ ටිකෙන් පෙන්වන්නේ ඒ විපාක ටිකට ප්‍රතිසන්ධි විපාක ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික තමතුල යෙදුනහම තමන්ට සත්‍ය පුද්ගලය වෙනවා වගේ පේනවා. තමන්ට මේ රණ්ඨිතී මුතුමැණික් මේව වටිනවා වගේ පේනවා. තමතුල මෙහෙම පේන බව නිර්මාණය වෙනවා. ලෝකයක් හැදලා පේනවා තමන්ට. එතකොට මේක ආධ්‍යාත්මික කෙනාත් කෙනා තුල ලෝකේ නිර්මාණය වෙච්ච සිද්ධියක් වෙන්නා. නමුත් අපි ඒක දන්නේ නැති වුනහම මේ ලෝකය මේ දුක හැදුන හැටි දන්නේ නැති වුනහම අපිට හිතෙන සත්‍යෝ ඉන්නෝ ඉන්නේ හින්ද සත්‍යෝ පේනවා. වටිනා කියන වස්තු කියලා තියෙන හින්ද වටිනා දේ පේනවා කියලා. නමුත් විමුතුනේ මේ මම කතා කරපු ටික වගේම අතිශයම වටිනවා. මේ අද කියලා දුන්න පෙළ පටිච්චසමුප්පාදය ඔගොල්ලෝ එක තැනක පිළිතුරු හිටින්ද මේ මම කතා කරන ටික පෞද්ගලික අදහසත් අපේ ජීවිතේ සැබෑවටම මේ පිටු දර්ශනයක් ප්‍රතිකම නිසා මේ දෙයක් මට දුවන් ගැටේ කියන කාරණාව පොඩ්ඩක් බලන්න. මේ විභාග ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියන කෙලස් ටික එකතු වුණාම බව කියලා කියන්නේ ඕගොල්ලන්ට මට පේනවද තව සත්‍යෝ ඉන්නවගේ. එතකොට මට පේන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මට එහෙම පේන කම මන් තුල හදාගත්ත මේ ලෝකය පේන කම භවයක් කොම ශරීරිතයයි. ඒ කියන්නේ මෙහෙ ලෝකයක් තියෙනවා නෙවෙයි, මෙහෙට බාහිර ලෝකයක් තියෙනවා නෙවෙයි, මන් තුල පේන දෙයට කෙලස් ටික එකතු වෙලා සත්‍යෝ ඉන්නවා කියලා මට පේනවා. ඔබ තුල කෙනා කෙනා තුල මේ පොත සම්බෝධ සිද්ධිය ස්කන්ධ ටිකට ඔබ තුල තණ්හා උපාදාන ගත ටික හේතුනා ඔබට වෙනෙනවා මේ තව සත්‍ය පුදුලි ඉන්නවා කියලා ඔබට වෙනෙනවා. මම හැමතැනකදීම එකම දේ කියනවා නෙමෙයි, නමුත් පැහැදිලි කරන්න පහසු ද මතක් කරන්නේ ටීවී එක වගේ දෙයක් ගත්තහම ඒ තුල තව සත්‍ය පුදුලි තුනවා කියලා ඔබට වෙනෙනවා. ඔබට වෙනෙනත ඔබ අඩ පොදු වෙනවා. ඔබට පෙනේ ඔබට පෙනෙනවා මිසක ඒක සත්‍ය කියලා ගත්තොත් කොච්චර වැරදිද? එතකොට දුක්ඛය අඥාන දුක්ඛ සමුදය අඥාන දුක්ඛ නිරෝධය අඥාන දුක්ඛ නිරෝධාන ප්‍රතිපදාය අඥානං කියලා දර්ශනය නැතිවොත් අඥාන වුණොත් ඒ අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා. පුඤ්ඤාභිසංකාර අපුඤ්ඤාභිසංකාර ඉන්න ආයත යහපත් කටයුතු කරන්න ගියලා පුඤ්ඤාභිසංකාර අයහපත් කටයුතු කරන්න ගියලා මොකද අපුඥාන සංකාර. යම් වෙලාවක අපිට අවිද්‍යාව නැතු දර්ශනයක් උපන්නා. පෙනෙන ඇහෙන දෙයට කෙලෙස් ටික එකතු වෙච්ච නිසා සත්පුද්ගල භාවයට පෙනෙන බව ඉදිරිය නේද කියලා අපි මේ ටික ඇත්ත කරගෙන කුසල් සිද්ධ වෙනව විදියට හෝ අකුසල සිද්ධ වෙන විදියකට ඉන්න පුද්ගලයෙකුට සත්වයෙකුට කටයුතු කරන යයිද? මම කියන්නේ තේරෙනවා. ඒකේ ටීවී එකේ පෙනෙන රූපය සත්‍ය කියලා මට පෙනෙනවා කියලා දකින හින්දා අපි එතන ඉන්න සත්‍යයට තරහ ගන්න හෝ යහපත ඇති කරන්න යමක් කරන්න හදනවාද? නෑ. මොකද එතන කෙනෙක් නෑ එතන කෙනෙක් කියලා මට පෙනෙනවා කියලා දර්ශනයක් තියෙන නිසා. ඒ වගේ සුතෝ තාරේ ශ්‍රාවකයා මුලින්ම දැකගත්ත ධිට්ඨි සම්පන්නයි කියලා කිව්වේ ලෝකයක් දැක්කා, ලෝකයේ ඇති වෙච්ච හැටි දැක්කා. මේ කෙලෙස් ටික මට මෙහෙම පිළිත් මේ කය මම කියලා පේනවා. මේ මගේ අම්මා තාත්තා දුව පුතා සහෝදර ඥාතී දෙවියන් කියලා පේනවා. රාත්‍රියේදී මුතුමැණි ඥාන වාහන මෙව ගොඩාක් වටිනවා කියලා පේනවා. මට කියලා දැක්කා ධර්මවා. ඔය පේනදී ඇතුලේ කැඩිලා බිඳිලා වෙනස් වෙලා එකින් එක දුක වෙන සිද්ධාන්ත තියෙනවා කියලා දකිනවා. ඊයේ දුක නිර්මාණය වුණේ පෙනෙන ඇහෙන ගඳ සොන්දර මේ ආහතන ටිකට කෙලෙස් ටිකක් එකතු වීමෙන් කියලා දකිනවා. කෙලෙස් ටික නැතිකොට මේ ආකාරයට පෙනෙන ඇහෙන ගතියේ මනස මුදව ගන්න පුළුවන්, මේ ලෝකය නිරුද්ධ කරන්න පුළුවන්, ලෝකෙ නතර වෙන්න පුළුවන් කියලා දකිනවා. ඒ හින්දා එයා හැම වෙලාවෙම මේ මෙහෙම පෙන්වන කම මනසෙන් අයින් කරගන්න ප්‍රතිපදාවක් පුරන්න වෑයම් කරන ඉඩය ලැබෙන හැම වෙලාවකම මෙහෙම ඇත්ත වෙලා පෙන්වන සිද්ධියේ ඇත්තම කරගෙන ඒක ඇතුළට බහින්නේ අකමැති. මොකද ඒ මොහොත් කර්ම රැස් වෙලා නැවත ඉපදෙනකන් වත්තන්ට බෑ කියලා දන්නවා. සසල ගමන නතර වෙන්නේ නැහැ කියලා දකිනවා. ඉතින් මම මේ කතා කරන දර්ශනේ සැබවින්ම ප්‍රඥා ගෝචරයි. කෙනෙකුට රවට්ටන්නවත් හුරුතල් කරන්නවත් පුළුවන් දැකක චූටි දෙයක් නෙමෙයි ගොඩාක් වටිනවා. අසංකීර්ණ කල්පකන මේ සිද්ධිය නොදන්නකම හින්දායි ආවේ. හැමදාම මාව හැදුනේ මට ඔබ හම්බුනේ ඔබට මාව හම්බුනේ මේ දෙලේසේ. අදද මට ඔබ ඔබට මාව හම්බුනේ මේ තනාව නැති කළොත්. මේ ලෝකේ නිරුද්ධ කළොත්. ඉතින් බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් ලෝකේ පහළ වුණේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් හැර මේ ලෝකයේ ඇතිවෙච්ච හැටි මේ දුක ඇතිවෙච්ච හැටි පෙන්වන්න දෙන්න කවුරුවත් නැහැ. ලෝකේ ඔක්කොම ඉන්නේ මේ ලෝකයක් තියනවා මිනිස්සු ඉන්නවා සත්‍ය පුද්ගලයන් තියනවා තියෙන ලෝකෙක ශික්ෂණයක් වෙනවා තියෙන ලෝකෙක නරක දෙයක්කට හොඳට ඉන්න තමයි හැම ආගමක වනවලා තියෙන්නේ. තියෙන ලෝකෙක අකුසල් කරන්නේ නැතුව කුසල් කරන්න ආගම් වලින් පනවන්නේ. නමුත් ලෝකයේ කියන එක නිදහස් වෙන්න ජරා මරණයන්ගේ නිදහස් වෙන්න තැන ඉන්නේ මේ ශාසනය විතරයි. ඉතින් මේ පිළිමුතුන්ට මතක් කරන්න එක දෙයයි මම අද පෙන්නලා දෙන්නේ. සමහර විට ඔයගලන්ට නොතේරෙන්න පුළුවන්. නොතේරුණත් මේක බැහැර කරන්න එපා. අර ස්වාමීන් වහන්සේ මහා අමුතු දෙයක් කිව්වා. මේකම ගවේෂණයකට උදේ කියලා අරකටත් දුවන්න එපා මේකටත් දුවන්න එපා. සයේ ගැඹුරුයි කියලා අතහරින්න එපා. ස්වභාවයෙන්ම ශ්‍රේෂ්ඨ මාර්ගයන් එහෙම නැතිනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහත් වූ අර්ථයක් හීනෝ වීර්යකින් හීනෝ දර්ශනයකින් ගන්න බෑ. මහත් වූ අර්ථයක් ලබන්න මහත් වූ වීර්යක් මහත් වූ දර්ශනයක් ශ්‍රේෂ්ඨ දර්ශනයක් තියෙන්න ඕනේ. මහා පුරුෂයෝ යුග පුරුෂයෝ ඇසුරු කළ දර්ශනයක් හැමදාම මේ චූටි කෙලෙසයකට එහාටත් වෙන මෙහාටත් වෙන ඔබටත් මටත් නොතේරීම මුදුනේ අරගෙන අපිට නොතේරුණත් ආයේ ඒ මහ ගැඹුරු කියන තැනකින් අයින් කරන්න එපා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දර්ශන පිළිසිතු මගේ පෞද්ගලික අර්ථයේ ශේෂයක් සම්මිශ්‍ර නැහැ මේකට. අපි මේ පෙරදහමට අර්ථය ගත්ත ක්‍රමය යර්ධිලා තිබුණේ. ඒ කියන්නේ අපි හිතන්නේ වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන කියලා හරි මේකට කර්මය ජාති ජරා මරණ මතු මරණයෙන් පස්සේ ජාති ජරා මරණ අපි දැක්කේ දාලා තිබුණේ. එහෙම ගත්තොත් වැරදි. එහෙම ගත්තොත් අපි මෞකසකින් ජාති ජරා මරණ කියලා ටික දැම්මොත් රහතන් වහන්සේට දිවි අතීත ජාති ජරා මරණ දුක නිදහස් වෙන්න බැහැ. ඒ අද තණ්හාව නැති කළොත් දුක නැති වෙන්නේ මරණයෙන් පස්සේ වෙනවා. නමුත් මම මේ එකම කිව්වේ වෙනද ඉගෙන ගත්ත විදිහට ඔළුව තියන්න නැතු මම කියලා දෙන ටිකත් එක වචනේ වචනේ ඉන්න කියලා මතක් කළේ. මේ දෙන්නේ ඇත්තටම අද ඔබට ප්‍රශ්නයක් ඇති වුණා නම් අද ඔබට ජීවිතේ දුකින් දැන මේ බරබහුණ කරන්න ආවේ නේද? අද ජීවිතේ ජරා මරණ දුකෙන් යුක්තයි. දෙමෝපිය සහෝදර ඥාති හිතේසින් ලෙඩ වෙලා මහලු වෙලා මැරිලා එන දුකෙන් අද යුක්තයි. ප්‍රියමනාපදී වෙන්වීමෙන් දුකෙන් ඔබ යුක්තයි. ඔබ මේ දුකින් දා මේ දුකෙන් පීඩා ලබලා ඔබ දුක නැති කරන්න කියලා යම් සාතුන් වහන්සේ නමක් ගාවට ගියාම ලබන ජීවිතේ දුක නැති කරන්න ප්‍රතිපදාවක් කියලා දෙනවනේ යන්නේ කොයිද මල්ලේ පොල් වගේ නෙමෙයිද? නිකන් හිතන්නකො ඔබ මේ ජීවිතයේ දුකෙන් මිදලා දුකෙන් තැවිලා දුකෙන් පීඩා කරලා දුකෙන් මිදෙන්න කියලා කෙනෙක් ගාවට යනවා. එයා ඊට පස්සේ ක්‍රමයක් කියලා දෙනවා. මොකද්ද? දැන් මේ දුක ඇති කරන හේතුව තණ්හාව. මේක කළොත් මරණය පස්සේ නැති වෙනවා. හරියටම සම්මත විවාහයේ යන්නේ කොයිද මල්ලේ පොල් වගේ. දැන් දුකෙන් පීඩා වෙලා පුරි දෙවිලා තැවිලා මේ දුකෙන් නිදහස් වෙන්න මේ දුක කොල්ලෝ. මේ දුක හින්දාද ඔයගොල්ලෝ මේ බණ භවනා කරන්න ආව මේ දුකෙන් ඈතර වෙන්නද මරණය පස්සේ දුක වෙන්නද? ඔයගොල්ලෝ කොහොමද දන්නේ මරණය පස්සේ දුක තියෙනවා? දුක විඳින්න වෙනවා. මේ විදිහට විඳින්න වෙනවා කියලා දන්නේ කොහොමද? අද උත්තර හොයන්න. එහෙනම් බුද්ධිමත් වෙන්න අපි මේ දුක පීඩා විතර මේ දැන් ජීවිතයේ දුක් සහිත බවක දැකලා මේ දුකෙන් ලැජ්ජිත වෙලා පීඩා වෙදලා සංසාර දුකේ සාපලද්දෙක් වගේ මේ ජීවිතේ සාපලන්ත අපේ ආපු භවය දැකලා මේ ජීවිතේ ශාන්තිය පාගන අපි තුන්වන් ගාවට ගියේ. ධ්‍යාන උත්‍රජන වහන්සේ පෙන්වුවා පටිච්ච සම්පදාඥය හරහා පෙර ජීවිතය අවිද්‍යාව කාර්යස් කරගෙන ඔබේ මේ ආයතන ටික හැදුනහම ආයතන ටික තණ්හා උපාදාන කියන කෙලෙස් ටික ඇති කරලා භවය හදාගෙන ඔබ මේ දුක හදාගත්තා. ඔබේ මේ දුක හැදුනේ මෙන්න මෙහෙම. මේ දුකට ආසන්න හේතුව තණ්හා උපාදාන කියන කෙලෙස් ටික. මේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නැතිකොට ඔබේ දුක නැති කරගන්න පුළුවන්. ඒ හින්දා සීලයක පිට සමතකම ගන්න හිත වඩමින් අප්‍රමාදීව පච්ච උපාදාන ස්කන්ධෙ පිටින් දකින ඔබේ උපාදානයේ හිත ස්කන්ධ ටික බලන්න. ස්කන්ධ ටිකේ ඇත්ත දැකපු දවසට උපාදානෙ යෙදෙන්නේ නැහැ ස්කන්ධ ටිකේ. උපාදානෙ මිදෙනවා. උපාදාන නැතිවීම තණ්හා උපාදානෙ මිදුනහම තණ්හා උපාදාන නැතිවීම භවෙ නැහැ. භවෙ නැතිවීම ජාති දරා මරන්නේ ඔබෙත් මගෙත් ඉපදීම නැති වෙලා අජරා මර යනවා. මාව ජරා මරණ දුකේ මේ මම කියලා පනවන්න තැනක් නැති වෙයි. ජරා මරණ දුකේ මේ අහවල කියලා පනවන්න තැනක් නැති වෙයි. මේ ස්කන්ධ ටික පිළිසෙන් දැක්කා. එබඳු දර්ශනයක් පෙන්වයි. එතකොට පෙන්නලා අද මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් අවිද්‍යාව නිරුද්ධ වෙන විද්‍යාව උපදිනවා. ඒක පුණ්‍යාභි සංකාරා පුණ්‍යාභි සංකාරා නැහැ. ඒ සත්පුද්ගල භාවයට ඇති කරගන්න කර්ම තුනිනවා නැහැ. සංකාර නිරෝධ විඥාන නිරෝධ නාම රූප මතු මේ වගේ කයක් සංඥාතක කරලා ඉපදෙන්න තියෙන හේතුව නේ මතු දුකම නැති කරනවා කියලා කියනවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ දුක තමන් කරනවා කියලා කිව්වේ නැහැ. අනුන් කරනවා කියලා කිව්වේ නැහැ. තමන් සහ අනුන් දෙන්නම එකතු වෙලා කරනවා කියලා කිව්වේ නැහැ. දුක ඉබේම හටගත් එකක් කියලා කිව්වේ නැහැ. දේශනා කළේ නැහැ. දුක නැත්තේ නැති වෙන බුදුරජාණන් වහන්සේ දුක දන්නවා පෙන්වුවා. ඒ දුක පටිච්ච සමුප්පන්නයි. දුක මෙන්න මේ විදිහට ඔබ උපදවා ගන්න එක මේ හේතුව නැතිකොට දුක නැති කරන්න පුළුවනේ කියලා පෙන්වපු නිසා තමයි සාන්දෘෂ්ටික සංදිත්තික ගුණයක් දැකපු හින්දා අචිල කස්සප ඒ තීර්ථක තුටුකුල අතහැරලා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙලා අප්‍රමාදීව දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා විජේතිලා දුක ඇති කරපු තණ්හා උපාදාන කියන හේතුව ගෙවලා ඔබත් මමත් විඳින මම ඉන්නවා ඔබ ඉන්නවා කියන තැනින් විඳිලා අජරාමර බව උපදවාගෙන වාසය කරන්නට පුළුවන් තුනා කියලා. ඉතින් එදා අචිලකසපෙන් පරිප්‍රාජකට මෙන්න මේ අර්ථය බුදුජන් වහන්සේ පෙන්වලා දුන්නේ. ඉතින් මේ ටික ඔබ තේරුම් අරගෙන මේ ටික කියලා දෙන්න මේ ශාසනයට ඇවිල්ලා නිවන් දකින්න කියලා පිස්සු නඩන්න එපා කියන එක මතක් කරනවා. ඔබ ඔබට වංචා කරන්න එපා කියන එක මතක් කරනවා. පොඩ්ඩක් හිත සමතුලා ධ්‍යානයක් වෙන්න ඇති වචනයක් කියනවා මාර්ගඵල වෙන්න. මේ පටිච්චසමුප්පාද සිද්ධාන්තයේ ඔබ දන්නේ නැත්තම් මේ විදිහට දුක දුක ඇතිවීම නැතිවීම කියන චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා කියන පටිච්චසමුප්පාදය අවබෝධ වුණා. ජෝ ධම්මං පසති සෝ පටිච්චසමුප්පාදං පසති යෝ පටිච්චසමුප්පාදං පසති ජෝ ධම්මං පසති. පටිච්චසමුප්පාදය අවබෝධ වුණාම චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා. චතුරාර්ය සත්‍ය අවබෝධ වුණාම පටිච්චසමුප්පාදය අවබෝධ වුණා. චතුරාර්ය සත්‍ය අවබෝධයට දිට්ඨි සම්පන්න නැහැ කියලා කිව්වේ. එහට නැහැ. පැහැදිලිවම සක්කාය දිට්ඨිය නැහැ මේ සත්‍ය කියන අදහස නැහැ. විචිකිච්ඡාවනේ මේ සත කොහෙන්දන් ඉන්නේ කොහටද යන්නේ කියලා අදහස් නැහැ. ඇයි? කෙලෙස් ටිකට සත්තු පුද්ගල භාවයේ ඉපදිලා පේනවා කියලා දන්නේ නැහැ. හොඳට මේ දර්ශනය තියෙනකොට සත්කාගිත විචිකිච්ඡා සිනකත පරාවාස කියන කෙලෙස් ටිකක් නැති වෙනවා. දර්ශනයක් තියෙනවා චතුරාර්ය සත්‍යයක් දක්නවා පටි සම්පදයට. ඒක ආරමුණේ මොනතරම් මැණිකක් වගේ බලන්න මේ තියෙන සිද්ධාන්ත ටික. ඉතින් මේ වගේ ධර්මයක් තියෙනවා නම් මේක පෞද්ගලික මිනි ගන්න එපා. අපිට පෞද්ගලික මිනි වැඩක් නැහැ. සුදස්සන ආමුද්‍රෝ කිව්වද ආවල් ආමුද්‍රෝ කිව්වද ඒ ඔක්කොම පැත්තකින් තබන්න. මේ කියපු දේ ඇත්තද කියන එක බලන්න. අපිට පුද්ගල අපිට ගේන් අපිට ලෙඩක් තියෙනවනම් ලෙඩේ සනීප වෙන්න කවුරු හරි බෙහෙතක් ගේනවනම් බෙහෙත හොඳ වෙනවා. බෙහෙත ගේන්නේ ඇස් තියෙන ගැද්ද කන් තියෙන ගැද්ද කකුල් නැති ගැද්ද කකුල් තියෙන ගැද්ද කියන එක නෙමෙයි අපිට තියෙන ප්‍රශ්නේ. යයි කරගෙනද ඉගෙනගෙන නැද්ද මගේ ළඩේට බෙහෙත හරියනවද කියන එක. අප්පෝ මේ බෙහෙත අරගෙන එන්නේ අකුරක්වත් ඉගෙන ගත්තේ නැති කෙනෙක්. එහෙනම් මට මේ බෙහෙත එපා කියන එකද අපි කියන්නේ? එහෙම නැත්නම් මගින්ම දෙඩේට අයිත බෙහෙත අරගෙන කකුල නැති එක්කෙන එක ඒ හින්දා මට බෙහෙත එපා. ඇස් නැති කෙනෙක් කියන එක දුසුදුසු බෙහෙත හරිද නැද්ද කියලා බලන එකද. බෙහෙත කියන දේ නන්නේ අපිට අවශ්‍ය වෙන්නේ. එහෙම ද විශේෂයෙන් පෞද්ගලික දේශනා වලට අරන්කන් දෙන හින්දා පෞද්ගලික දේශකයන් වහන්සේලාට තියෙන රුචිකත්වය නිසායි අපි අගතිගාමි වෙන්නේ. එතකොට අපි අහකට යන්න තියෙන කිඩ අතහැරින්න පෞද්ගලික මිනි නිසා අපි අපේ නෝන භාවිතා කරන්නේ. හරි ඇති උන්වහන්සේලා ලේසික බොරු කියන්නේ. උන්වහන්සේම කිව්වන්නේ රහත් කියලා. එහෙනම් රහත් ඇති කවුරුවත් රහත් වුණා කියන එක මෙම්මත් වුණාද මදි සත්‍ය අවබෝධයට ඒතර මෝඩ වෙන්න එපා. ඕන කෙනෙකුට කියන්න පුළුවන් රහත් කියලා. ඒ කෙනෙක් රහත් වුණා කියන එක කිව්වා හෝ නොකිව්වා බෙහෙතයි අපිට අපේ විධර්මයන් රහතන් වහන්සේ නමකුයි බෙහෙත ගෙන්නේ කියන තැනින් මට සුවපත් වෙන්නේ නැහැ. පුතග්ජනයකුයි බෙහෙත ගෙන්නේ කියන තැනින් මම සුවපත් වෙන්නේ නැහැ. රහත් වුණත් බෙහෙත නෙවෙයි නම් ගේන්නේ ලෙඩේ වැඩි වෙනවා. පුතග්ජන වුණත් ගේන්නේ බෙහෙත නම් ලෙඩේ සුවපත් වෙනවා. එහෙනම් ලෙඩේ හරියන්නේ බෙහෙත හරි හෝ වැරද්ද මත මිසක ජනන කෙනා රහත් මේ රහත් නැත් කියන එක මතක තියාගන්න. ඒ හින්ද තමන්ගේ ලෙඩේට මිම්ම කරගන්න එපා බෙහෙත කියන කෙනා. මේ කතා කරන ධර්මයේ දර්ශනේ ගවේෂණය කරන්න මුළු පිටකෙටම තියෙන මුළු තුන් ලෝකෙටම තියලා මේට අවුරුදු 2500කට ඉස්සෙල්ලා අමාමහ බුදුරජාණන් වහන්සේ සැබවින්ම දේශනා කළ පටිච්චසමුප්පාදාර්ථයද චතුරාර්ය සත්‍යයද ඒකේ දිට්ඨිය නැති වෙනවද කෙනෙක් ගවේෂණය කරන්න. මේක ඇත්තද මේ කිව්වේ පෞද්ගලික දේශනාවක්ද නැත්නම් පෞද්ගලික අර්ථයක්ද බලලා අපිට තේරෙනවා නම් පච්චත්ත වේදුතබ්බෝ විඤ්ඤාණ නෝනත්ත ඉතින් තම තමා කරේ බලන්න. තමන්ට ලෝකේ නිර්මාණයට මෙහෙම සිද්ධි ටිකක් වෙලා ලෝකේ හැදෙන කියලා පෙන්නන ඕගොල්ලෝ ගැන පෙන්නන මේ සිද්ධාන්ත ටික මෙහෙම එකින් එක වුණාම ඕගොල්ලන්ට පේනවා මේ විදිහට කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ බාහිර තියෙන දැනුම ඕගොල්ලන්ට ලෝකේ නිර්මාණය වෙච්ච හැටි දුක නිර්මාණය වෙච්ච හැටි පෙන්නේ ඕගොල්ලන්ට නිර්මාණය වෙච්ච හැටි පෙන්නේ. ඔය දුකන ඔය පෙනෙන විදිය ඔය ක්‍රමය හොඳ නැත්තම් එපාන ඒක අයින් කරගන්න හැටිත් පෙනවා. ඒක ගැන ප්‍රතිපදාවක් පෙනවා. දැන් තෝරගන්න තම එහෙම කරනවද මේ ලෝකේ ඇත්ත කරගෙන ඉන්නවද කියන්නේ. ඉතින් මොන ඔය වගේ ගැඹුරුයි නම් දාර්ශනික ඇත්තටම දාර්ශනික මේ ලෝකේ මේ දර්ශනය හා සමාන දර්ශනයක් දෙවියන් බඹුන් සමන ප්‍රාර්ථනා සහිත මේ ලෝකෙ කිසිම තැනක නැහැ. ඕනම දාර්ශනික චින්තකයේ තියෙන ලෝකෙක ඉතාම සියුම් කුඩා කුඩා වට විතර්ක පාල කරයි. හැබැයි තියෙන ලෝකෙක නම් ලෝක නිර්මාණය ගැන ලෝක සමුදය ලෝක නිරෝධය ගැන ලෝකෙ ඇති වෙන හා නැති වෙන සිද්ධාන්තය ගැන පෙන්නලා දෙන්නේ නැහැ කවුරුත්. ඒ කියන්නේ කෙනා කෙනාට ඔබට මෙහෙම පෙනෙන බව ඇතිලා දෙන්නා කෙනා කෙනාටයි බල කියන්නේ බුදුරජාණන් වහන්සේ පංචපාදස්කන්ධ ලෝකෙකටයි ධර්ම දේශනා කළේ. තමා තුළ පංචපාදස්කන්ධ ලෝක නිර්මාණය ඒ ලෝක නිරුද්ධ කරන්න පුළුවන් ලෝකේ හදාගත්ත හේතු තියෙන තමන් තුළ නිසා ලෝකේ නිරුද්ධ කරන්න පුළුවන්කම තියෙන තමන්ට. ඉතින් මේ වගේ ගැඹුරු දර්ශනයක් බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහිව කොම්පාරෙන් දේශනා කළා. මේ වගේ දර්ශනයන් තේරුම් ගන්න බැරි වෙච්ච හින්දා කියලා දුන්නත් හින්දායි සසර අපුණක් කළා. ඉතින් මේ ජීවිතේට කොහොම හරි පිටක් ප්‍රතිසරණ කරගන්න ඒකම මුළු සංසාර දුකම ඔබලේටින් ඉතර වෙන්නේ හේතුලි. ඒ විතරක් නෙමෙයි ඔබ බුද්ධිමත්ව නිවැරදිතේ තෝරගෙන ඔබ සුවපත් කරගත්තොත් ඒකම ඔබ විශාල ශාසනික සේවයක් කරලා තියෙනවා වගේ බුදුහාමුදුරගේ ශාසනයේ නිවැරදිව නිර්මලව හිට දවසේ පවතින්නත් ඔබ දිහා බලාගෙන ඉදිරියට එන පස්චිම ජනතාවට නිවැරදිතේ ප්‍රඥා ගෝචරව තේරුම් කරගන්නට ඒ අයටත් ඔබ ආදර්ශයක් වෙලා තියෙනවා කියනක මතක් කරනවා. ඔබ පිස්සුනටුවොත් ඔබ දකින දේ ගත්තොත් ඔබ විතරක් නෙමෙයි ඔබ පස්චිම ජනතාවට වැරදි පූර්වාදර්ශයක් වෙලා නරක පූර්වාදර්ශයක් වෙලා මෙන්න මේ විදිහට කටයුතු කරන්න කියන. ඉතින් මම මතක් කරනවා මෙත් සිතින් කලන සිතින් තමන් ලබුගේ මොනසිටි තේස්ම ගැන්න තමනුත් මේ ධර්මය නිගරද තේරුම් අරගන සම්බුද්ධ ශාසනයට උපාසක රත්නයක් උපාසිකා රත්නයක් වෙලා හෙට දවසදී මේ ශාසනයටෙන අහිංසක ලෝකයට නිවැරදි දායකත්ව ඔබේ ජීවිතය තුළින් ලබා දෙන්න කියන කාරණාවත් මතක් කරමින් මගේ දේශනාව අවසන් කරනවා. මේ දේශනාව උපසමට මේ ජීවිතයේදීම උතුම් උතුම් නිවීම සාක්ෂාත් කරගන්නට හේතු වාසනා ඔබේවා.